තමින්ද විජේසිරි මන්ත්‍රීතුමා මුදල් ඇමතුමගෙන්
ඉස්සෙල්ලා 6 වෙනි ප්‍රශ්න අහනවා ඔබ තමයි. ගරු කතානායකතුමනි, පළවෙනි ප්‍රශ්නේ ඔව් අයන්නේ දෙක, මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම යටතේ අපේක්ෂා කරන ලද ක්‍රියාකාරකම් පහත පරිදි වේ. කොළඹ මෙට්‍රොපොලිටන් කලාපයේ බස් ප්‍රවාහනය සේවාව නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය, කොළඹ මෙට්‍රොපොලිටන් කලාපයේ රථවාහන හැසිරවීමේ නවීන ක්‍රමවේදය, මධ්‍යම වටරවුම් මාර්ග ජාලය යටතේ අවිස්සාවේල්ල රත්නපුර පාර, බේරුවල වැල්ලවාය පාර, දඹුල්ල සිට නාවුල පාර, දඹුල්ල සිට පළාත් සීමාව මාර්ගය සහ රත්නපුර පැල්මඩුල්ල මාර්ගය වැඩි දියුණු කිරීම, කොළඹ තෙලිකුණාමලයේ ආර්ථික කොරිඩෝවට අයත් දිස්ත්‍රික්ක 7ක් සඳහා පාසල් ෆැබ්‍රික් මැප් යන රජයේ ඉඩම් ලේඛන සැකසීම, ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවට කඩදාසි මත තම වාර්තා තබා ගැනීම වෙනුවට ඩිජිටල් ආකෘතියකට යොමු වීම සඳහා උපකාරී වන ඉඩම් ඔප්පු ලියාපදිංචි කිරීමේ අවශ්‍ය වැඩිදියුණු කිරීම සිදු කිරීම, ඉඩම් තක්සේරු කිරීමේ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම, හිමිකම් ලියාපදිංචි කිරීමේ ක්‍රමය තුළ දීමනාපත්‍ර සහ පරිවර්තනය කරන ලද ඔප්පු ලියාපදිංචි කිරීම, ඉඩම් ප්‍රතිපත්තිය සහ නෛතික පාලනය වැඩිදියුණු කිරීම. අයන්නේ තුන, බොහෝ මූල්‍ය සම්පාදන කටයුතු සිදුවන අයුරින් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමෙන් පසු එම යෝජනාව ඉදිරියට ගෙන ගොස් ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද පරිදි මූලික වශයෙන් පාත සඳහන් ආයතනවල අදාළ නිලධාරීන් මෙම සාකච්ඡාව සඳහා සහභාගී විය. එවකට අග්‍රාමාත්‍ය කාර්යාලය සහ එවකට මුදල්, ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු, මහා මාර්ග සහ මාර්ග සංවර්ධන, ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රසංස්කරණ, මහනගර සහ බස්නාහිර සංවර්ධනය සහ ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා යන අමාත්‍යංශ සාකච්ඡාවලට සම්බන්ධ වූ අතර ඉහත කී අමාත්‍යංශ වල නිලධාරීන්ට අමතරව සම්මුති සාකච්ඡාවලදී නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද ඊට සහභාගී විය. අයන්නේ හතර, අමාත්‍ය මණ්ඩලය විසින් යෝජිත මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් සංයුක්ත ගිවිසුම සමාලෝචනය කිරීම සඳහා කමිටුවක් පත් කරන ලද අතර එම කමිටුවේ අවසන් වාර්තාව 2026/06/29 දින අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී. 2020 දෙසැම්බර් මසදී මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමෙහි අධ්‍යක්ෂක මණ්ඩලය ශ්‍රී ලංකා රජය සමග ගිවිසුම සම්බන්ධව ඉදිරි කටයුතු අත්හිටුවන ලදී. එන නොනගී.
ගරු කතානායකතුමා, දැන් මේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන ගරු ඇමතුමා තාමත්ම ඕනෑකමෙන් මේ ප්‍රතිලාභ පිළිබඳව කතා කරා. ඒක තමයි මගේ දෙවෙනි ප්‍රශ්නයක මම ගොනු කරේ. එම ගිවිසුම් මගින් ලංකාව ලැබේ තියෙන නියමිත ප්‍රතිලාභ කවරේ. ගරු කතානායකතුමා බලන්න, ආණ්ඩුවක් පෙළන්න විමුරුපත් සකසපු විදිහ එදා MCC ගිවිසුම කතා කරපු ඇමතිතුමා සහ සම්බන්ධ කාරණා ගත්තොත් එහෙම කතා කරපු බොහොමයක් තියෙනවා. දැන් විමල් වීරවංශ අපේ ගරු මන්ත්‍රීතුමා මේ පැත්තේ. මේකට ඇඳලා ත්‍රිකෝණයක් ගරු කතානායකතුමා. ත්‍රිකෝණයක් ඇඳලා කිව්වා නම් මම මේ ප්‍රශ්නේ අහන්න
හදන්නේ.
ප්‍රශ්නේ අහන්න හදන්නේ. ඔබතුමාත් ඒ ආණ්ඩුව හිටපු නිසා ඔබතුමා කලබල වෙනවා. ඔබතුමා දැන් ස්වාධීන. ඉතින් ඒ ස්වාධීන කතානායකතුමා ස්වාධීනව ඇසිරෙන්නේ.
හරි.
ඒක මම බලාපොරොත්තු
වෙනවා. තමයි කියන්නේ.
ඔබතුමාත් ඒ ආණ්ඩුව හිටියා. ඔබතුමා මේ පැත්තේ ඉඳලා මේ MCC එනකොට මේ MCC බිල්ලා නිර්මාණය කරන සබ ඇමතිතුමියකුත් හිටියා. අද නෑ, මම නම කියන්නේ නෑ. කිව්වා මේ ඇමරිකාව ඇවිල්ලා නිකන් නෙමෙයි එන්නේ කියලා. මම මේ ප්‍රශ්නේ අහන්නේ ඒකයි. මේ ගිය ආණ්ඩුව කාලේ, යහපාලන ආණ්ඩුවේ කාලේ මේ MCC ප්‍රතිලාභ පිළිබඳව කතා කරපු බිල්ලුමවපු ඇමතිවරුම ඇවිල්ලා කියනවා මේ සඳහා ලොකු ප්‍රතිලාභ තිබුණා, අර ප්‍රතිලාභ ගන්න තිබුණා. ඒ ප්‍රතිලාභත් කිව්වද කැත නැතුව, ලැජ්ජ නැතුව. එතකොට කරු වර්තමාන බලන්න, මේ රටේ සම්පතක්, රටට ලැබෙන්න තියපු දෙයක් නොලැබෙන විදියට හැසිරීලා ආණ්ඩුව පළවා හැරලා, හැබැයි ඒ ආණ්ඩුව පළවා හැරලා ඒ ආණ්ඩුවේ ඒ කියන්නේ රට විකුණන්න ගෙනාවු යෝජනාව කරපු ඒ අගමැතියට ජනාධිපති නිසා බලන්න කතානායකතුමා කොච්චර දිව හැරෙනවද කියලා. ඒක මම කියන්නේ මේ රටේ දේශපාලනය පිළිබඳව තීන්දුවක් ගන්න මේ දරුවෝ බලන් ඉන්න ඉස්කෝලේ ඉන්න
දරුවෝ. නෑ
ප්‍රශ්නේ අහන්න. ප්‍රශ්නේ අහන්න
හදන්නේ.
මේක තමයි ප්‍රශ්නේ. කතානායකතුමා මේක තමයි ප්‍රශ්නේ. ඔබ ආණ්ඩුව නියෝජනයේ දා විපක්ෂ නියෝජනය කරන කාලේ රටට MCC ගිවිසුම හරහා එන්න තිබුණු ප්‍රතිලාභ වෙනත් විදියට පෙන්නලා අද ඒ අගමැති ජනාධිපති නිසා මේක හොඳයි කියන්න පුළුවන් විදියේ හැසිරීමක් හැසිරුනේ ඇයිද කියන ප්‍රශ්නේ වගේම මේ MCC ගිවිසුම නැවත අත්සන් කිරීම සඳහා විමුරුපත් සකසන බව අපිට තේරෙනවා. මොකද එක පැත්තකින් සිංගප්පූරුවට යනවා, එක පැත්තකින් වෙනත්
කාරණා
අපි අහනවා.
දැන්
අපි අහනවා අපේ ප්‍රශ්න ගරු කතානායකතුමා
ප්‍රශ්න අහන්නේ.
ඒකද ඔබතුමා ස්වාධීන කතානායකතුමා
ස්වාධීන තමයි ප්‍රශ්නේ අහන්නේ.
ප්‍රශ්න අහන්නේ
කාලය
ප්‍රශ්නේ තමයි මේ කියන්නේ
කියලා. 27යි
ප්‍රශ්නේ එකපාරම ඩෝන් ගාලා ගහන්න බෑනේ. ඉතින් ගරු කතානායක MCC ගිවිසුම මෙච්චර හොඳ නම් මෙච්චර ප්‍රායෝගික නම් මෙච්චර රටට වැදගත් නම් එදා විරුද්ධ විච්ච මන්ත්‍රීවරු හැටියට අද ඇමතිවරු හැටියට මේක නැවත මේ රටේ ප්‍රතිලාභ සඳහා ගේන යම් යෝජනාවක් තිබෙනවද?
ගරු කතානායකතුමනි, ඔබතුමාගෙන් ඉතාම ගෞරවයෙන් මම ඉල්ලීමක් කරනවා. මන්ත්‍රීතුමාලට ප්‍රශ්න ඇසීමේ අයිතිය තියෙනවා වගේම එම ප්‍රශ්නය අහලා ඒ ප්‍රශ්නයට පිළිතුරු ලබා දීමේදී ඒක වෙනත් පැත්තකට හරවලා ප්‍රශ්න මේ පිළිතුර විවේචනය කිරීම සාධාරණ නෑ. මෙතන එතුමා පැහැදිලිව අහලා තියෙන්නේ, එතුමා හිටපු ආණ්ඩුවේ එතුමා අහලා තියෙන්නේ මේ MCC ක්‍රියාවල ගිවිසුම ක්‍රියාත්මක කරන්න පදනම් වෙච්ච කාරණා. එවකට රජේ හැබැයි ගරු කතානායකතුමනි, ඉතා පැහැදිලිව ඉන් පසු ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජේ යටතේ මේ සඳහා වෙනම කමිටුවක්පත් කළා. ඒ කමිටුවේ වාර්තාවක් ඇඳවලා ඒ වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා ඒ ගිවිසුම ක්‍රියාත්මක නොකරන්න තීන්දුව කරනවා. එතකොට තීන්දුව එක රජයක් ගන්න ප්‍රතිපත්තිමය තීන්දුවත් තවත් රජයක් ගන්න ප්‍රතිපත්තිමය තීන්දුවත් අතර වෙනසක් වෙන්න පුළුවන් ගරු කතානායකතුමනි. ඒ හින්දා මම ඉතාම වගකීමෙන් කියන්නේ අපි දරපු මතය මත එදා ඒ කමිටුවක් ඇඳවල ඒ සියලු තොරතුරු විශ්ලේෂණය කරලා තීන්දුවක් ගත්තා වගේම ආපහු රජයකට තවත් වෙනස් තීන්දුවක් ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒකේ රජයේ ඒ නායකත්වය සහ කැබිනට් මණ්ඩලයට අවශ්‍ය ආකාරයට කටයුතු කරන්න පුළුවන්. ඒ හින්දා ගරු කතානායකතුමනි, මෙතෙක් තවම වර්තමාන රජය බිහි වුණාට පස්සේ MCC ගිවිසුම සම්බන්ධයෙන් කිසිදු ආකාරයක සාකච්ඡාවක් සිදු වෙලා නැහැ කියන එක ඉතාම වගකීමෙන් කියනවා.
බොහොම ස්තුතියි. එච්චරයිනේ. දිලිප් පෙදාරච්චි මන්ත්‍රීතුමා ජල සම්පාදන මෙතුමේ සිට. දැන් ඒකත් ওই වගේ වැල්වටාර ප්‍රශ්නයක්ද? හැබැයි කාලය ඉවරයි. කෙටියෙන් අහන්න ප්‍රශ්නේ.
කතානායකතුමා, ඔන්න ඔබතුමා ඇත්තටම ඔබතුමාට ලොකු ගෞරවයක් දුන්නා අපේ මේ බුද්ධිමත්තර මන්ත්‍රීතුමා.
දැන් ඒක අවශ්‍ය නැහැ.
දැන් මම ගෞරව දෙන්න හදන්නේ නැහැ. මට ගෞරව දෙන්න විදියක් නැහැ ওই විදියට ඇසුරුණා. ගරු කතානායකතුමනි, ගරු ඇමතුමාට තේරුන්නේ නැහැ මං අහපු කාරණේ. මම ඇහුවෙත් මේ දෙබිඩි පිළිවෙතක් පිළිබඳව. එතකොට අපි දැක්කේ අපි ආණ්ඩුව නියෝජනය වෙන කාලේ අපි දන්නේත් නැහැ මේවා කොහොමද කරේ කියලා. මේ විපක්ෂයේ කියපු විදියට මේක අර්ලිගහ මන්දිරේ වෙනම කාමරයක කරේ. අපි දැක්කේ නැහැ. අපිත් සමහර වෙලාවට ලොකු ප්‍රෝජනාවක හිටියා ගම්මට්ටමට ගියාම ඔබතුමාලා කියන කාරණේ ඇත්ත කියලා එදා විපක්ෂයේ ඉඳලා. එනේ ඒක අපි කිව්වේ වෙනස් වුණාද වෙනස් නැතුනද කියලා. දැන් අමුතුමා කිව්ව නැති වුණාට ගරු අමුතුමා, මේක ඔබතුමාට පෞද්ගලික ප්‍රශ්නයක් නෙවෙයි මම අහන්නේ. MCC කතාව පිළිබඳව බරපතල ප්‍රශ්නයක් තිබුණා. ඒ MCC ගිවිසුම ගැන විතරයි මම ඇහුවේ. එහෙන් බරපතල ඇහුවේ නැහැ ගරු කතාව. මගේ දෙවෙනි අත ප්‍රශ්නේ මම අහන්න හදන්නේ දැන් විශේෂයෙන්ම අයවැයක් එන්න හදනවා. එතකොට මේ අයවැය යෝජනාවේ තිබෙන කාරණා පිළිබඳව බරපතල විදියට කිව්ව ගරු කතානායකතුමනි, අපි මුදල්කාරක සභාපතිතුමා ඊයේ කාට හරි ඇහුණා නම් කාට හරි තේරුම් ගත්තා නම් මහා දැවැන්ත වියදම. හැබැයි 2022 අවුරුද්දේ පුරෝගතනය කරපු ආදායමත් ලැබුණේ නැහැ එච්චර. එතකොට දැන් අපි දන්න විදියට ණයපති ගව විදුගත කරලා තියෙනවා. විශේෂයෙන්ම චීනේ අපි දන්නවා, චීනේ ණය ගත්තට පස්සේ ණය ගෙවන්න බැරි වුණොත් යම් ගිවිසුම් ගත වෙනවා අපේ රටේ තියෙන මරමස්ථාන දෙන්න. මේ MCC ගිවිසුම වගේ එවැනි ගිවිසුම් හරහා දැන් මේ ණයපති ගවිගතතර කිරීමේ හරහා MCC ගිවිසුම නැවත ක්‍රියාත්මක වෙනවා කියන ආලෝන්ද මොකද ප්‍රශ්න තිබෙන නිසා තමයි ඇවිත් මා කියනවා නෑ කියලා. ඒක හොඳයි. නමුත් අපි විශ්වාස කරන විදියට දැන් මේ ණයපති ගවිගතකරණය හරහා නැවත මේ MCC ගිවිසුමෙන් කොටසක් මේ චීනයට හෝ තවත් ඉන්දියාවට හෝ ලබා දීම සඳහා කටයුතු කරන. ඒක නෙමේ බරපතල ප්‍රශ්නේ. දැන් මුදල් රාජ්‍ය අමාත්‍යවත් ඉන්නවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මුදල්කාරක සභාපතිතුමා ඊයේ දිනේ එළිදරව්වේ අනුව අපි ගරු කතානායකතුමනි දැන් මාසෙක ආමාරක් අයවැය කතා කරන්න හදනවා. ආදායමක් ලැබෙන්නේ නැති මහා වෙනම ලැබෙන්නේ නැති රටට ඵලදායි නොවන අයවැයක් කතා කිරීම සඳහා කටයුතු
කිරීමට
ප්‍රශ්නේ හුවා.
ගරු කතානායකතුමනි, මං හිතන්නේ චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා සතුටු වෙයි එතුමා නියෝජනය කරපු ආණ්ඩුවේ ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකා සම්බන්ධයෙන් එතුමාලාට දැනුමක් නැති වෙලාවේ අපි අද ඒ අඩංගු වෙච්ච කාරණා පිළිබඳව තොරතුරු ලබා දීම සම්බන්ධයෙන් ඊළඟට ගරු කථානායකතුමනි MCC ගිවිසුමත් චීන රජය සමග දැනට ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සිදු කරන සාකච්ඡාවත් අතරේ සම්බන්ධතාවයක් නැහැ. තව පැහැදිලිව කියන්න ඕනි ගරු කථානායකතුමනි. ඒ වගේම ගරු කථානායකතුමනි මේ රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට රජය දැඩි ප්‍රයත්නයක් දරනවා. මේක පහසු කාරණාවක් නෙවෙයි ගරු කථානායකතුමනි. මේ සඳහා යහපත් ප්‍රතිඵල ලැබෙද්දී ඒ වගේම සමාජය තුළ මේ පිළිබඳ බලාපොරොත්තු ඇති වෙද්දී ඒ බලාපොරොත්තු මිද දාන්න දේශපාලනික කෝණයෙන් අපි කවුරු හරි කටයුතු කරනවා නම් මං හිතන්නේ මේ වෙලාව ඒකට සුදුසු වෙලාව නෙවෙයි. රටේ ආර්ථිකය ස්ථාවර කිරීම එක කාරණයක් ගරු කථානායකතුමනි. එතනින් එහාට ඒ ස්ථාවර ආර්ථිකය පවත්වාගෙන යෑමත් එතනින් එහාට ආර්ථිකයේ වර්ධනයක් අරගෙන යෑමත් කියන එක පියවර තුනකින් සිදුවිය යුතුයි. ආර්ථිකය ස්ථාවර කරන්න ඕනි, ඊළඟට ආර්ථිකය පවත්වාගෙන යන්න ඕනි, ආර්ථිකය වර්ධනය කරන්න ඕනි. ඒ හින්දා ගරු කථානායකතුමනි මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම අපි දකිනවා විවිධ තොරතුරු එක එක්කෙනා කතා කරනවා වගකීම් විරහිතව. ඒ හින්දා යම් පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය නම් ගරු කථානායකතුමනි ඒ තොරතුරු දන්න නිලධාරීන්ගෙන් විමසීමක් කළොත් සත්‍යතාවය පිළිබඳව කරුණු දැනගන්න පුළුවන්. ඒක පෞද්ගලිකව ඒ කතා කරන මන්ත්‍රීවරුන්ගේ සහ අනිත් අයගේ ගරුත්වයටත් හානියක් නොවන ආකාරයට කරන්න පුළුවන්. එහෙනම් අපි ඉතාම ගෞරවයෙන් කියන්නේ අපෙන් යම්කිසි තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම් ඒක විමසන්න, ඒක තහවුරු කරගෙන තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න.
හරි, බොහොම ස්තුතියි. ඔව්, හා වීරවංශ එමුතුමා මොකද කියන්නේ?
ගරු කථානායකතුමනි මේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් එක ගැන කතා කරද්දි මගේ නම සඳහන් කළා ගරු චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා. මට ඒ නිසයි මම මේ නැගී සිටියේ. ගරු කථානායකතුමනි, අපි දන්නවා පහුගිය යහපාලන ආණ්ඩුව සෝෆා කියන එග්‍රිමෙන්ට් එක ඇමරිකාවත් එක්ක අත්සන් කළා. ඒ සෝෆා කියන එග්‍රිමෙන්ට් එක ආරක්ෂක ගිවිසුමක්, ඊළඟට තව ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරන්න නියමිතව තිබ්බා. ඊට අමතරව තමයි මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කරන්න නියමිතව තිබුණේ. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් එකෙන් කරන්නේ ත්‍රිකුණාමල වරායට එහා ජාත්‍යන්තර මුහුදේ ඉන්නවා ඒගොල්ලොගේ නැවක්. ඒ නැවේ ඇතුලේ ඉන්නවා 5000 6000 අතර බට පිරිසක්. ඒ 5000 6000 අතර බට පිරිසට ඕන කරන අධිනාගරික සේවා සපයන ස්ථානය බවට තමයි ත්‍රිකුණාමල වරාය ඉඳලා කොළඹ වරාය දක්වා විශේෂ ආර්ථික කොරිඩෝවක් නිර්මාණය කිරීමේ යෝජනාව ඇතුළේ තිබුණේ. ඊට අමතරව අපේ ඉඩම් පිළිබඳ සියලු දත්ත ඒ අය බාරයට ගැනීමක් සිදු වෙනවා. මේ වගේ කාරණා ගොඩක් නිසා තමයි වගේම දැන් ත්‍රිකුණාමලයේ සිට කොළඹ වරාය දක්වා ස්පෙෂල් ඉකොනොමික් කොරිඩෝ එකක් හදනකොට ඒක ඇතුලේ තියෙන වෙනම නීතියක් වෙනකොට ඒ ස්පෙෂල් ඉකොනොමික් කොරිඩෝ එකට අහු වෙන භූමි ප්‍රදේශයේ අපේ ඓතිහාසික ස්ථාන පවා අහු වෙනකොට මේ වගේ කරුණු මත තමයි අපි අපේ විරෝධය පළකලේ. ඉන් පසුව යාපාලන ආණ්ඩුවෙන් පස්සේ ආපු රජය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලනය වෙනම කමිටුවක් දාලා මේ පිළිබඳ අපි ඉදිරිපත් කරන අදහස් අනිත් අය ඉදිරිපත් කරන අදහස් වලින් වඩා කවුරු කියන එකද නිවැරදි කියලා බලලා තමයි අවසානයේ ඒක අස්සන්න කරන්න තීරණය කළේ. ඒ නිසා MCC ගිවිසුම විතරක් වියුක්තව සලකා බැලීම වැරදි. ඊට කලින් අත්සන් කරපු සෝෆා ගිවිසුම සහ තවත් ගිවිසුම් ඇමරිකා එක්සත් ජනපදයේ ගිහිල්ලා ඒවැ ට්‍රේන් කරලා ආපු අය සමහරලාට මේවා කියනකොට රිදෙන්න පුළුවන්. ඒගොල්ලොන්ගේ ස්වාමියාට අනුව ඒ බත්බැලකම කරන්න වෙනවා. ඉතින් ඒ නිසා මම කියන්නේ ගරු කථානායකතුමනි මේක ඉතාම බාර දුර කාරණයක් නිසා තමයි අපේ එදා විරුද්ධුනේ. විරුද්ධ වීම හරි කියන එක තමයි ගුණරුවන් කවුද අපේ ගුණරුවන් මැතිතුමා ඇතුළු ඒ ස්පෙෂල් කණ්ඩායම තීරණය කළේ. ඒ අනුව ඒක උනේ එහෙම නැතුව මේ ආවට ගියාට වෙච්ච දෙයක් නෙවෙයි.
කොමිස්සරේ පරි ඒ ප්‍රශ්නේ ඉවරයි. වෙනම විවාදයක් ගන්න. වෙදාරච්චි මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නේ යන්න. ඒක තවත් නැහැ. ඒක ඉවරයි. හරි. වෙදාරච්චි මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නේ යන්න.
ගරු කථානායකතුමනි, අංක 32යි 66යි ඇලිරක් 20යි 22කට පිළිතුරු සැපයීම
කරනවා කළා. මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න හරි. ඒකට වෙනම විවාදයක්
ඉන්නවා. ආයන එක සඳහා පිළිතුර
මේ ප්‍රශ්නේ
ප්‍රජාජල ව්‍යාපෘති සංඛ්‍යාව 123
කයි චම්පි කරනවා කැමතුමත් දෙන්නේ
එකක් කරා. අවුරුදු 10කට පස්සේ ඒක ආයි රිවයිස් කරා. 2008 ඒක ඉදිරිපත් කළේ විමල් වීරවංශ ඇමතිතුමාමයි. 2018 අපේ අමාත්‍යාංශයෙන් තමයි ඒක නැවත රිවයිස් කරේ. ඒකෙන් ආර්ථික කොරිඩෝ 4ක් අඳුරගත්තා. එකක් ප්‍රධාන ආර්ථික කොරිඩෝව කොළඹ සිට තිරිකුණාමලයට ඊළඟට අනික ගාල්ලේ සිට හම්බන්තොට අනික වාලච්චනේ සිට මඩකලපුව අනික යාපනයේ සිට කිලිනොච්චියට ඉතින් මේ සැලසුමයි MCC ගිවිසුම අතර කිසි සම්බන්ධයක් නැහැ ඒ සැලසුම රජයේ සැලසුමක් ඒක භෞතික ඒ ජාතික භෞතික දෙපාර්තමේන්තුවේ සැලසුමක් ඒ අනුව තමයි ආණ්ඩුව ඒක ජනාධිපතිවරයා ගැසට් කළාට පස්සේ ආණ්ඩුව ක්‍රියාත්මක කළ යුත්තේ MCC ගිවිසුමේට යෝජනා ඉදිරිපත් කරන්න කෝ විවිධ ආයතනවලට ඒ විවිධ ආයතන යෝජනා ඉදිරිපත් කළා ඒ අනුව එහි ප්‍රධාන සංරචකයෙ තිබුණේ අවිස්සාවේල්ලේ සිට පැල්මඩුල්ලට 4-lane පාරක් හදන්න ඊට අමතරව කොළඹ නගරයට ඇතුල් වෙන වටරවුම් 50ක් පුළුල් කරන්න ඊටත් අමතරව සහසර නමින් ක්‍රියාත්මක වෙච්ච බස් දුම්රිය ඒ වගේම ශ්‍රී රෝද රථස ඇතුළු අනිකුත් දේවල් ඉලෙක්ට්‍රොනික වේදිකාවකට ගන්න ඒ වගේම ඉදන් අමාත්‍යංශයේ බිම්සවිය යටතේ ඔක්කු ලබා දීමේ ප්‍රමාදය නිසා ඒ සඳහා කාර්යාල හදලා ඒක ඩිජිටල්කරණය කරා ඒ නිසා මේ කාරණා සම්බන්ධයෙන් මේ කුමන්ත්‍රණ කතා පවත්වලා ජනතාව නොමගැවීමක් තමයි ඒ වෙලාවේ උනේ අද අවිස්සාවේල්ල ඉඳන් රත්නපුරේට මාර්ග තදබද යන සියලු දෙනාටම තේරෙයි ඒක අපිට ලැබිච්ච ප්‍රදානයක් ඒක ක්‍රියාත්මක නොකිරීමේ වර්ධනය. එහි යම් යම් අඩුපාඩු තිබුණා ඒක ගෙන එන්න ඇමරිකා එක්සත් ජනපදයේ යෝජනා කරපු වටේ යහපාලන ආණ්ඩුව කැමති වුණේ නැහැ. උදාහරණයක් ඇටියට මහ බැංකුව හරහා නොවේ පුජ්ජලික බැංකුව හරහා මේ මුදල් දියත් කිරීම ගැන. ඉතින් මේ කරුණු පැහැදිලි කිරීම මම කළේ මේක කිසිසේත්ම වෙන අයක නෙමෙයි 3000ක් ලංකාවේ විද්‍යාඥයෝ එකතු වෙලා විවිධ ශාස්ත්‍රවල ප්‍රධාන එකතු වෙලා රට ඇතුලේ හදපු ක්‍රියාවලියක් තමයි මේ ආර්ථික කොරිඩෝ ක්‍රියාවලිය.
කොහොමද සුති ප්‍රශ්නෙට උත්තර දෙන්නේ? දැන් ඔබතුමා නම සමතන් කරලා ඔබතුමා පිළිතුරක් දුන්නනේ. නේද මේ කාලය දැන් 10:40යි. මේ ඔබතුමාගේ ප්‍රශ්නයක් නැහැ නේ මෙතෙන්ට. ඉන්න අරක බර බෙදාරච්ච මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න අරින්න. එමෙතුමා මේක විවාදයක් ගන්න නම් වෙනම විවාදයක් ඉල්ලන්න මේ වෙලාවේ ඔක් කරන්න බෑ නෑ ඒ වෙනම විවාදයක් ඉල්ලන්න අපි දෙන්නම් හරි ඔව් එමෙතුමා උත්තර දෙන්න
අර කතානායකතුමනි ප්‍රශ්න අංක 32.66 ඇලීරක් 20.22 ප්‍රශ්නය සඳහා පිළිතුර ආයන්න එක සඳහා පිළිතුර ප්‍රජාජල ව්‍යාපෘති සංඛ්‍යාව 123 කි ආයන දෙක සඳහා පිළිතුර මේ වන විට වැඩ නිම කර ඇති ව්‍යාපෘති සංඛ්‍යාව 123 කි ආයන එක ආරම්භ කරන ලද ව්‍යාපෘති සංඛ්‍යාව 5 ඒ අනුව ව්‍යාපෘති බෙලියත්ත ව්‍යාපෘති 2 වලස් මුල් 1 ඕකේ වෙල 1 කටුවන 1 ආදි වශයෙන් ඒ වගේම ආයන්නේ දෙක පිළිතුර හම්බන්තොට දිස්ත්‍රික්කයේ මේ වන විට වැඩ නිම කර ඇති ව්‍යාපෘති සංඛ්‍යාව 5 වැඩ නතර කර ඇති ව්‍යාපෘති සංඛ්‍යාව 0 නතර කරපු ව්‍යාපෘති නැහැ ඒ වගේම වැඩ නිම කර ඇති ව්‍යාපෘති ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 95 දැක්වේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ බෙලියත්ත ව්‍යාපෘති 2 වලස් මුල්ල 1 ඕකේ වෙල 1 කටුවන 1 ආදී වශයෙන් ඒ වගේම ඈ යන්න අදාළ නොවේ
අර කතානායකතුමනි මේක අසත්‍යක් අපි 2016 යහපාලන ආණ්ඩුව කාලේ ව්‍යාපෘති ප්‍රජාජල ව්‍යාපෘති 16ක් අපි ආරම්භ කරා අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් එතුමා නුවස අමාත්‍යවරයා හැටියට. ඒ ආරම්භ කළේ 16ම අපි නිම කරා 2017. 2017 අපි ආරම්භ කරා ප්‍රජාජල ව්‍යාපෘති 13ක්. ඒ 13ේ වැඩ නිම කරලා නැහැ. මම දැන් හෙව්වා. තාම 6ක් තියෙනවා තව නිම කරන්න. අනිත් ව්‍යාපෘති 30ක් නිම කරලා නැහැ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වියලි කලාපයක් වතුර බොන්න නැහැ මිනිස්සුන්ට. ඉතින් ඒ විශාල ප්‍රශ්නයක් අපේ කතානායකතුමන් තියෙන මේ ප්‍රජාජල ව්‍යාපෘති කෝටි ගණන් නිවාස අධිකාරියන් සල්ලි අපේ නායකතුමා අරගෙන රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව හරහා මේ වැඩ කටයුතු කරේ හොරන් කරේ නැහැ. කරලා මේ ව්‍යාපෘති හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය කොට්ටාස 12ම ව්‍යාප්ත වෙන ආකාරයට මේ ජනතාවට මේ පානීය ජලය ලබා දුන්නේ. ඉතින් මේ ව්‍යාපෘති නතර කරලා තියෙන සජිත් ප්‍රේමදාස හදපු ව්‍යාපෘති නිසා තමයි මේ ජල ව්‍යාපෘති නතර කරලා තියෙන්නේ. මං අහන්නේ මේ ඇයි මෙහෙම කරන්නේ මේ හම්බන්තොට දිස්ත්‍රික්කේ ජනතාවට? ඉතින් මේ ජල ව්‍යාපෘති ටික ආරම්භ කරන්න කියලා මම කියන්නේ. අනිවාර්යෙන් මේ ජල ව්‍යාපෘති ආරම්භ කරන්න
වෙනවා. දරු කතානායකතුමනි ප්‍රජා ජල දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙච්ච ව්‍යාපෘති සංඛ්‍යාව 4332ක්. ඇත්තරම අලුත්ින් ඉදිවෙමින් පවතින ව්‍යාපෘති සංඛ්‍යාව 1000කට ආසන්න ප්‍රමාණයක් මේ විදිහ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඔබතුමා කියන්නේ ඔබතුමාලගේ ආණ්ඩුව කාලේ ආරම්භ කරලා දැනට වැඩ නිමවෙච්ච නැති කීපයක් තියෙනවායි කියලා. ඒ පිළිබඳව මම සොයලා බලන්නම් මට අමාත්‍යංශයෙන් ලැබුණු තොරතුරු මේක. ගරු මන්තුව මට ඒ ව්‍යාපෘති ටික දෙන්න ඒ ටික අපි කඩිනමින් බලන්නම්. ඇත්තටම අපි හම්බන්තොට දිස්ත්‍රික්කයේ තමයි ප්‍රජාජල ව්‍යාපෘති අඩුවෙන්ම ක්‍රියාත්මක කරපු දිස්ත්‍රික්කයේ. ඒකට ප්‍රධාන හේතුව තමයි වෝටර් බෝඩ් එකෙන් ලංකාව පුරාම ඔබතුමා ප්‍රශ්න මොකද්ද?
මේ ව්‍යාපෘති 16ම ජනතාවගේ අවස්ථාවට ඉෂ්ට කරපු ව්‍යාපෘති. අපේ අවස්ථාවට ඉෂ්ට කරපුව නෙවෙයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු ඇමතිවරු 7 දෙනෙක් 6 දෙනෙක් ඉන්නවා. මම විතරයි මේ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් කතා කරන්නේ. හම්බන්තොට මිනිස්සු ජනතාව සුරපුරයක් හැටියට ජීවත් වෙන වෙද්දී ජනාධිපතිතුමාත් දිස්ත්‍රික්ක. අන්න ඒ නිසා මම කියන්නේ මේ ව්‍යාපෘති ටික ආරම්භ කරේ නිවාස අධිකාරිය මුදල් අරගෙන රාජ්‍ය ඉදිරි සංස්ථාව ආරම්භ කරේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවට පානීය ජල ලබා දෙන්න. කොරගම් කරන්නේ නෙවෙයි. ඒ නිසා මේ ව්‍යාපෘති ටික ආරම්භ කරන්නයි කියලා මම
ගරු කතානායකතුමනි, ඇත්තටම පානීය ජලය ලබා දීමේදී අපේ කඩිනම් විසඳුම්, මධ්‍යකාලීන විසඳුම් සහ දීර්ඝකාලීන ස්ථිර විසඳුම් ආදී වශයෙන් මේක කොටස් තුනකට බෙදා ගන්නවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ස්ථිර විසඳුම් හැටියට වෝටර් බෝඩ් එකෙන් විශාල ව්‍යාපෘති ප්‍රමාණයක් දැනට ක්‍රියාත්මක වෙමින් පවතින. ඒ නිසා ප්‍රදේශයේ ජනතාවගේ ඉල්ලීම් තියෙනවා ප්‍රජාජල දෙපාර්තමේන්තුවෙන් දෙන ජලයේ ගුණාත්මකභාවය අඩුයි කියලා. වෝටර් බෝඩ් එකේම වැඩික කරලා දෙන්න කියලා. ඒක තමයි මම හිතන්නේ මේකේ ප්‍රමාදයේ තියෙන්නේ. ඔබතුමා කියන ව්‍යාපෘති 16 මට දෙන්න, මම ඒක කඩනමින් අවසන් කරලා දෙන්න.
හරි, බොහොම ස්තුතියි. 27-2 හා ඉක්මනට අහන්න
පොඩ්ඩක් දෙන්න මට වෙලාවක්. ඇයි එහෙම කතා කරන්නේ? අපි මේ දිස්ත්‍රික්ක ගැන කතා කරන්නේ. එතකොට මේ වීර කැටියයි ඕක වෙලයි මේ බෙලියත්තයි තමයි වතුර ටිකක් අපිරිසුදු කියන්නේ. අනිත් පළාත්වල වතුර පිරිසුදුයි. ඒ නිසා ඒ වතුර ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. මගේ පළවෙනි පස්සේ තමයි ගරු කතානායකතුමනි, අපේ නිවාස අධිකාරිය හරහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගම්මාන 370ක් අපි ආරම්භ කරා. එයින් 84ක් වැඩ නිම කරා ජනතාවට පැවරුවා. 253ක් අද වැඩ නිම වෙලා තියෙනවා. පියස ගහලා මිනිස්සු පදිංචි වෙලා තියෙනවා. ඒ 253ට අද පානීය ජලය නැහැ. ඒක ගම්මාන වෙලා මේ මිනිස්සු හිතන් ඉන්නේ සුරුපුරයක් කියලා. නිවාස අමාත්‍යාරහ ඉදි කරපු ඒ නිවාසවල මිනිස්සු පදිංචි වෙලා ඉන්නේ අහිංසක මිනිස්සු. මේ මිනිස්සුන්ට බොන්න වතුර නැහැ. මේ වතුර ලබා දෙන්නේ කියන්නේ ඒ දිස්ත්‍රික් කළමනාකාරතුමා ඉන්නවා නිවාස අධිකාරියේ. දිස්ත්‍රික් කළමනාකාරතුමා ජනාධිපතිවරුන්දි ඔය නිවාස 376ටම ගිහිල්ලා කැන්වසින් කරා. වතුර දෙනවයි කිව්වා, ලයිට් දෙනවයි කිව්වා, තන්න දෙන්නයි කිව්වා ගෝඨාභයට. හැම තැනම ගියා නිවාස දිස්ත්‍රික් කළමනාකාරතුමා. අද වතුරත් නැහැ, ලයිටුත් නැහැ. මිනිස්සු පදිංචි වෙලා අහිකුට්ටකෝගේ මිනිස්සු ජීවත් වෙන්නේ. මේ රටේ ජනාධිපතිවරයෙක් හිටපු දිස්ත්‍රික්කයක් අමතුරු 6 දෙනෙක් ඉන්නවා. මේ එක්කෙනෙක්වත් බලන්නේ නැහැ මේ මිනිස්සු ගිරියා සජිත් ප්‍රේමදාස හදුවයි කියලා. පලිගන් මේ ගෙවල් ලබා දුන්නේ ගරු කතානායකතුමනි, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්, මේ පාසල් ලේකම් කාර්යාලයෙන් තෝරගෙන තමයි ගෙවල් ලබා දුන්නේ. සජිත් ප්‍රේමදාස ගෙවල් තේරුවෙන්නේ නැහැ, මං තේරුවෙත් නැහැ. ඒ ගෙවල් ලබා දුන්නේ අහිංසක මිනිස්සුන්ට, ගෙවල් නැති මිනිස්සුන්ට. කච්චේ ඉඩම් කච්චේරි හරහා. ඉතින් ඇයි මේම කරන්නේ? මම මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති අගමැති වුණ පාර මේ යහපාල ආණ්ඩුවේ අගමැති වුණා. මම එතුමා නිවාස අමතිවරයා හැටියට මම ඉල්ලීමක් කරා. එතුමා කරන්නේ කිව්වා. තාමත් මේ කරලා නැහැ. අපි ගමේ යන්නේ කොහොමද? ගම්වල මිනිස්සු වතුර දෙන්නේ කොහොමද? මිනිස්සු වතුර බොන්නේ කොහෙන්ද? ඒ වගේ තමයි මේ
ගරු කතානායකතුමනි, මේ වැරදි වැටහිමක ඉන්නේ. ඇත්තටම අපි පානීය ජලය ලබා දීමේදී ගරු කතානායකතුමනි කිසිම ආගමක්, ජාතියක්, කුලයක්, පක්ෂයක් මුකුත් බලන්නේ නැහැ. සියලුම දෙනාට පානීය ජලය ලබා දීම සඳහා කටයුතු කරනවා. ඒ නිසා මෙතන හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතිවෙච්ච ගැටලුව තමයි හම්බන්තොට ජනතාවගෙන් ආවා ප්‍රජාජල ව්‍යාපෘති ආරම්භ කරපු අසාර්ථක වුණා භූගත ජලයේ අපිරිසිදුයි කියලා. ඒ නිසා වෝටර් බෝඩ් එක හරහා ස්ථිර විසඳුමට යන්න නිසා තමයි ප්‍රමාදයේ තියෙන්නේ. කොහොම නමුත් ඔබතුමා කියන ව්‍යාපෘති 16 මම සොයලා බලලා අවසන් කරලා දෙන්න.
හරි අහන්න, ඉක්මනට අහන්න.
ඉරින්ද තිස්සම ආරාමේ, සරජීවගම, සම්සරගම, සීලග්ගම, ඉසුරුගම, ගම්මාන 4, පවුල් 75ක් ඉන්නවා. දරුවෝ 100 ගානක් පාසල් යනවා. ඒ දරුවෝ 100 ගානට ජලය නැහැ. ඒ ජලය දල ලයින් එක දෙන්නේ නැහැ. පලි ගැනීමක් කරනවා. නිමලව ආරන්නේ සේනාංගකට දලනල පද්ධතිය තියෙන එතනින් කිලෝ මීටර 350යි බට දාන තියෙන. ඒ බටේ ලබා දෙන්නේ නැහැ. එතන ඉන්න හෝටල් කාර්යෙක් දුක දැකලා මේ බට ටික අරන් දෙන්නම් කියනවා. ඒත් වතුර ටික දෙන්නේ නැහැ. ඇයි මෙහෙම කරන්නේ? ඒ මේ පවුල් 100 ගාන 70 ගානක මෙතන ජලය. ඊළඟ ප්‍රශ්න තමයි රාජ්‍ය ලුණුගම්බේලේ සිරිසර ගම රාජ්‍ය සේවා ගම්මානේ රාජ්‍ය සේවකයෝ 260ක් ඉඩම් කට්ටි ලබා දුන්නා අපි. ඒ 260න් පවුල් 122ක් අද පදිංචි වෙලා ඉන්නවා. ඒ රාජ්‍ය සේවා ගම්මානට අද වතුර නැහැ. මම දැන් මාස 4කට උඩදී මේ ලියුම ඉදිරිපත් කළා හිටපු ඇමති අර දැන් නැහැ එතුමා වාසුදේව නානකාට කරලා දෙනවයි පුතේ කියලා මට කිව්වා. අදටත් වතුර නැහැ රාජ්‍ය සේවක වැඩියන්නේ කොහෙද? රාජ්‍ය සේවකයෝගේ දරුවෝ පාසල් යන්නේ කොහොමද? වතුර නැතුව වතුර ජල ටැංකියේ තියෙනවා දෙන්නේ නැහැ. සජිත් ප්‍රේමදාසේ ගෙවල් නිසා වතුර දෙන්නේ නැහැ.
මොන ගරු කතානායකතුමනි මෙතුමා බොහොම වැරදි වැටහිමක ඉන්නේ කියලා මම විශ්වාස කරන්නේ නෑ 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 ඔබතුමා වැරදි වැටහිමක ඉන්නේ තමුන්නාංශ ඔය දේශපාලන කණ්ණාඩිය ඔය පාට කණ්ණාඩිය අයින් කරලා පානීය ජලය ලබා දීමේදී අපි කිසිම වෙලාවක ආගම ජාතිය කුලය පක්ෂය අරයගේද මෙයාගේද ගම්මානේ කායිද කියලා බැලුවේ නෑ කාටත් පානීය ජලය දෙනවා ඒ නිසා තමුන්නාංශගේ තියෙන කාරණා ඉදිරිපත් කරන්න අපේ අමාත්‍යංශයේ දොර ඇරලා තියෙන ඕන වෙලාවක එන්න පුළුවන් ඔබ ඔබතුමා දෙන්න මේ මගෙන් අහලා තියෙන ව්‍යාපෘති යම් ප්‍රමාණයක ඉතරයි ඒ නිසා තව ප්‍රශ්න තියෙනවා නම් අපි මේ ගැන වෙනම විවාදයක් කරන්න හරි කතා කරමු තමුන්නාසලා පානීය ජල ගැටලුව ගැන ඒකලා අපි
බොහොම ඉස්සතියේ දෙවෙනි වටේ රාසමණික මන්ත්‍රීතුමාගේ ප්‍රශ්න අහන්න ප්‍රශ්න අංක 5 කවුරු හරි අහන්න අග්‍රාමන්ත්‍රීතුමා සභාගත කරනවා හරි 27-2 යටතේ ප්‍රශ්නය අතුරුලී රතන ස්වාමීන් වහන්සේ
ගරු කතානායකතුමනි මෙම ප්‍රශ්නේ මම හිතන්නේ මම අහන ප්‍රශ්නය අමාත්‍යවරු දෙදෙනෙකුට අදාළ වෙනවා නමුත් මද්ද්‍රව්‍යයට අදාළ ප්‍රශ්නයක් මීට අදාළව මා විසින් 2022 සැප්තැම්බර් මාස 7 වන දින ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාට යොමු කළේ මෙම ප්‍රශ්නය ඉතාම බරපතල ජාතික වසනයක් හැටියට තියෙන නිසා නමුත් මම සොයා බැලුවා ඒ ප්‍රශ්නයට කිසිම අවධානය යොමු කර බවක් හෝ උත්තරයක් ලබා දීහු බවක් පෙනෙන්නට නැහැ. ගරු කතානායකතුමනි අද මේ වන විට පාසල්වල තත්ත්වය ඉතාම බරපතල තත්ත්වයක්. මහාවිද්‍යාල නමින් තියෙන සියලුම පාසල් අයිති වෙන්නේ පළාත් සභාවට. ඒ පාසල්වල බොහෝ වෙලාවට ළමයි 100-200 ඉන්න පාසලුත් තියෙනවා. SSC විභාගයට ලියන්නේ ළමයි 10ක් ලිව්වොත් එක්කෙනෙක්වත් පාස් වෙන නැති පාසලුත් තියෙනවා. මේ සමහර පාසල්වල සාමාන්‍ය පෙළ පාස් වීමේ ප්‍රතිශතය ගරු කතානායකතුමනි ඉතාම අඩුයි. ඒ වගේම 10%ක් විතර අකුරු බැරි ළමයි ඉන්නවා පාසලේ. 10 පන්ති ඉගෙන ගන්නේ මලපොතේ අකුර බෑ. ඒ සඳහා විශේෂයෙන්ම වෙනම මුදල් ලැබිලා තියෙනවා ජාත්‍යන්තර ආයතන වලින්. මේක විශේෂ අවධානයට ගන්න මේ අය අතර තමයි මත්ද්‍රව්‍ය පැතිරීම විශාල වශයෙන් බහුල වෙලා තියෙන මංකොල්ලකාරයෝ මාෆියා කණ්ඩායම් මැරයෝ ඒ වගේ විශාල ව්‍යසනයක් අද කොළඹ සහ මුළු ලංකාව පුරාම ව්‍යාප්ත වෙලා තියෙනවා. විශේෂයෙන්ම මා කියන්නට ඕන පහුගිය අවුරුදු 3 කොරෝනා නිසා දුප්පත් පවුල්වල ළමයි ඉන්ටර්නෙට් පාවිච්චි කළා නැත්නම් සූම් පාවිච්චි කරලා ඉගෙන ගත්තේ නැහැ. අවුරුදු 3ක් අවුරුදු 9 පන්ති හිටි ළමයි එතකොට 11 පන්ති 12 පන්ති ඉන්න ඕන. ඒ ළමයි පාසල් යන්නේ නැහැ ආපහු. කොණ්ඩේවවල කරාබුවක් දාගෙන සෑහෙන ප්‍රමාණයක් මත්ද්‍රව්‍යයට පාත්‍ර වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ ප්‍රශ්නේදී මම අහන්න කැමතියි මුලින්ම හෙට දිනේදී ගරු කතානායකතුමනි ඔබතුමාලා තීරණය කළා තියෙනවා විශේෂ විවාදයක් පවත්වන්න. ඒ විශේෂ විවාදයටත් මේ අත්වලක් වෙයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ප්‍රශ්නේදී ආණ්ඩු පක්ෂය විපක්ෂය කියලා ભેදයකින් තොරව සියලු දේශපාලන පක්ෂ මම මීට පෙරත් මේක විශේෂයෙන් දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමාට යොමු කළේ අපි දේශපාලනය කරන්න හෝ ව්‍යාපාර කරන්න හෝ කුමන දේ කරන්න ආගම ධර්මය ව්‍යාප්ත කරන්න හෝ කුමන දේ කරන්නත් රටක් පවතින ඕන. මේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නය ඉතාම සංවේදී ඉතාම බරපතල ව්‍යසනකාරී තත්වයකට ඇවිල්ලා තියෙනවා. පාසල් ගුරුවරුන්ට පාසල් පවත්වන්න බැරි තත්වයක් අද උදා වෙලා තියෙනවා. ඒ වගේම අද පාරක බැහැල යන බැරි තත්ත්වයක් විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වයේ බරපතල හිංසනයක් අද ඇති වෙලා තියෙනවා. ඒ නිසා රටක් විදිහට අපි කොච්චර විහෙර විහාර චෛත්‍ය හැදුවත් උත්සව සම්දර්ශන පැවැත්වුවත් අද රටේ ඉතාම බරපතල තත්ත්වයක් තියෙනවා. මේකට දේශපාලකයෝ වගේම රටේ ඉන්න අපි සෑම දෙනාම මේකට වගකීමක් හැටියට බාර අරගෙන කිසිම පක්ෂ ભેදයකින් තොරව ජාතික වශයෙන්යක් ලෙස මේක සලකලා රතු පාට කොළ පාට නිල් පාට කිසිම පාට පක්ෂ ભેදකින් තොරව මේකට මැදිහත් වෙන්න ඕනේ කියන එක ගරු කතානායකතුමනි මේ සභාවට අවධාරණය කරමි. මම මෙම ප්‍රශ්න කීපය යොමු කරන්න කැමතියි. මෙම මත්ද්‍රව්‍ය පැතිරියාම ජාතික වසනයක් ලෙස මා මුලින්ම කැමති පිළිගන්නවද කියලා අහන්න. ඒ වගේම එය කැබිනට් මණ්ඩලය තුල එක දවසක් හරි සාකච්ඡා කරලා තියෙනවද? මම අගමැතිතුමාගෙනු ප්‍රශ්න මේ ප්‍රශ්න ඉදිරිපත් කළා ගරු කතානායකතුමනි. ජාතික වශයෙන් වැදගත් ප්‍රශ්නයක් මේ සභාවට යොමු කරාට පස්සේ අඩු ගණනේ ඒකට අද මට පේන විදිහට මේ රජයේ ඇමතිවරු කීප දෙනෙක් යමක් කරන්න උත්සාහ කරනවා. නමුත් පොදුවේ ගත්තම අගමැතිවරයාට ඔහු කිසිම කෙනෙකුට මෙලෝ මේ මොනවා වෙනවද කියලා දන්නේ නැහැ. රටේ වග කිසි වගකීමක් තියෙන බවක් අපට පේන්නේ නැහැ. ඒ නිසා මේක බරපතල තත්ත්වයක්. මම පළමුවෙන් අහනවා අඩු ගානේ කැබිනට් මණ්ඩලයේ මේ ප්‍රශ්නේ කතා කරලා තියෙනවද කියලා. කොරෝනා වසංගතයෙන් පසුව මෙවැනි දරුවන්ගේ පාසල් හැර යාමේ ප්‍රවණතාවය 100%ට 50% පමණ කියලා හිතන්න පුළුවන් සමහර පාසල් වල. ඒක ඉතාම බරපතල තත්ත්වයක්. එම ප්‍රමාණය පිළිබඳ සමීක්ෂණයක් කරලා තියෙනවද? එම පාසල් හැරගිය වයස 15-19 අතර කාලය තුළ දරුවන් විශාල වශයෙන් මත්ද්‍රව්‍යයට අබ්බැහි වෙලා තියෙන බව වාර්තා වෙනවා. ඒ පිළිබඳ අධ්‍යයනයක් කරලා ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවද? ඒ අය කොච්චර මත්ද්‍රව්‍යයට අබ්බැහි වෙලා තියෙනවද කියලා යම් කිසි සංඛ්‍යාත්මක අධ්‍යයනයක් තියෙනවද කියලා දැනගන්න කැමතියි. ඒ වගේම මේ සඳහා වහාම සමීක්ෂණයක් කඩිනම් අවශ්‍යතාවයක් හැට සලකලා සිදු කරන්නේද කියන එකත් දැනගන්න කැමතියි. අයිස් නැමැති මත්ද්‍රව්‍ය නැත්තම් ක්‍රිස්ටල් මෙත් කියන එක විශේෂයෙන්ම පැතිරියාමේ අවධානය කෙතරම්දයි සෞඛ්‍යමය හා සමාජීය වශයෙන් කෙතරම්දයි දන්නේද? මේක පිළිබඳව මේ අයිස් කියන මත්ද්‍රව්‍ය කොච්චර බරපතලද? මේකේ මිනිසුන්ට වෙන හානිය, මිනිසු කොච්චර අවුරුදු 4-5 මැරෙනවා මේක බොන මිනිසු, ඇදිලා දිරාපත්තල කටු ගහිලා දට්ටිකත් හැදිලා විනාශ වෙනවා. මේ පිළිබඳව සමාජය දැනුවත් කරලා තියෙනවද? මේ පිළිබඳ අදහසක් තියෙනවද? ඒක නීතිමය වශයෙන් තහවුරු කරලා තියෙනවද? අයිස් මත්ද්‍රව්‍ය පැතිරීම දාලා නීති සකස් කරලා තියෙනවද? මේ අයිස් කියන මත්ද්‍රව්‍යට නීති ගේන අමුතුවෙන් ඕනේ නැහැ. මත්ද්‍රව්‍ය නිව අන්තරාය කර ඖෂධ පාලක මණ්ඩලයට පුළුවන් මේකට රෙගුලේෂන් එකක් දාන්න. පාර්ලිමේන්තුවටම ගේන්න ඕනේ නැහැ. මේ මත්ද්‍රව්‍ය අහවල් කාරණා මත මෙච්චර ඒ මණ්ඩලේ රැස් වෙලා තීරණයක් ගන්න පුළුවන්. අඩු ගානේ කරු කතානායකතුමනේ ඒ කාරණේ සම්බන්ධයෙන් එක දවසක් මේගොල්ලෝ කතා කරලා නැහැ. මොකද්ද මේ රට? මේ වෙනිට පොලිසිය මගින් විමසා සිට විට පොලිසිය කියන්නේ මොකද්ද කරු කතානායකතුමනි? මේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අය හෝ රැගෙන යන හෝ විකුණන අය අපට අත්අඩංගුවට ගන්න බෑ. මොකද ඒ අදාළ අධිකරණමේ තීන්දුවක් ගන්න බෑ, නීතියක් නැති නිසා. හමුදා මගින් පාලනය වෙන කන්දකාඩු ඇතුළු පුහුණු මධ්‍යස්ථානවලට යොමු කිරීමේදී අධිකරණය මගින්ම යොමු කරන්න ඕන. ඒ කියන්නේ මත්ද්‍රව්‍ය ගත්තොත් අපිට හමුදා යටතේ පාලනයට යොමු කරන්න නම් අධිකරණෙන් තීරණයක් ගන්න. නමුත් මේක වෙනස් කරන්න කියලා මම ගරු අධිකරණ ඇමතිතුමාට හම්බ වෙලා මාස 3කට කලින් මං කිව්වා මේ වගන්තිය වෙනස් කරලා දෙන්න, මේකත් රෙගුලේෂන් එකක් හැටියට කරන්න පුළුවන්. අම්මා හෝ තාත්තා හෝ පවුලේ වගකීම්ුත්තේ පොලිසියට කිව්වට පස්සේ පොලිසිය මගින් මේ ළමයව යොමු කරන්න පුළුවන් කන්දකාඩුවට හෝ වෙනත් කන්දකාඩු තමයි ලොකුම මධ්‍යස්ථාන, ඒ වගේ මධ්‍යස්ථාන කීපයක් තියෙනවා, ඒවට යොමු කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේ වන විට වයස 15-25 අතර තරුණ පුනරුත්ථාපනයට විශේෂ අවධානයක් යොමු කළ යුතු අතර ඒ සඳහා වෘත්තීය පුහුණුව සමග විශේ෷ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ඉදිකිරීම අවශ්‍යයි කියලා අපි හිතනවා. ඒ පිළිබඳව රජයේ අවධානය යොමු කරලා ඒ ගැන වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවද කියලා දැනගන්න කැමතියි. ජාතික අවශ්‍යතාවයක් ලෙස සිතා මේ සඳහා ප්‍රතිපාදන වෙන් කිරියොන් මේ ඔක්කොම කරන්න යම් කිසි ප්‍රතිපාදනයක් යනවා. මේ වෙන වෙන දේවල් ගොඩාක් කරන උත්සව සංදර්ශනත් මේ අස්සේ කරනවා. ඒක හන්ද අපි කියන්න කැමති මේක ජාතික ප්‍රමුඛතාවයක් හැටියට යොමු කළා. මේකට මං හිතන්නේ ප්‍රතිපාදන වෙන් කිරීම අවශ්‍යයි කියලා. සෑම සිරගෙදරකම මත්ද්‍රව්‍ය පරිහරණය වෙනවා. නොබී කියපු මිනිහත් එතෙන්දී පුරුදු වෙනවා. ඉතින් මේ එහෙම තියෙන බව දන්නවද? ඒක වැළැක්වීමට කටයුතු කරනවද? ගරු කතානායකතුමනි, මේ ප්‍රශ්නේ මම දන්නේ නැහැ. මේ පාර්ලිමේන්තුවේ මම ඉදිරිපත් කළා. මේක ඒ තරම් බරකින් රජය ගන්නවද කියලා. විශේෂයෙන් ආගමික නායකයන්ටත් රටේ සමස්ත ජනතාවටත් මේක මහා ජාතික වැසණයක් හැටියට හිතලා ජාතික ව්‍යාපාරයක් විදියට සියලු දෙනාම එක්සත්ව මේ රට මේ මහා ව්‍යසනය මුදා ගැනීම සඳහා ජාතික මෙහෙයුමක් දියත් කළ යුතු බව මේ ගරු සභාව තුළ මා මේ අවස්ථාවේදී අවධාරණය කර සිටින බොහොම ස්තුතියි.
ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලී රතන ස්වාමින් වහන්සේ විසින් ස්ථාවර නියෝග 27-2 යටතේ අසුන් ලබන ප්‍රශ්නයට පිළිතුරු මෙහිදී මා මුලින්ම සඳහන් කරන්න ඕනේ. මෙම ප්‍රශ්න මාලාවේ මුලින්ම සඳහන් වෙනවා මීට අදාළව මා විසින් 2022 සැප්තැම්බර් 7 වෙනි දින ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් කුණ්ඩ මැතිතුමාගෙන් ජාතික විසෙනන්ට පවතින මත්ද්‍රව්‍ය විශාල ලෙස පැතිරීමට අදාළව ප්‍රශ්න කළ අතර ඒ සඳහා මෙවැනි තෙක් විසඳු පිළිතුරක් ලබා දී නොමැත කියන ප්‍රශ්නයට අවධානය යොමු කරන්න මා මුලින්ම සඳහන් කරන්න අවශ්‍යයි. ගරු අතිපූජ්‍ය රතුරුලී රත්න ස්වාමීන් වහන්සේ විසින් 2022 9/7 දින බදාදා දිනේ ප්‍රශ්න යොමු කළ දිනෝ ගරු අග්‍රාමාත්‍යතුමාට. ඒ අවස්ථාවේදී එදා හැන්සාඩ් වාර්තාව ගත්තොත් 2022 9/7 දින හැන්සාඩ් වාර්තාව 1387 පිටු යටතේ මද්‍රව්‍ය උදුර යනුවෙන් 2 යනුවෙන් සඳහන් කරමින් පූජ්‍ය ගරු පූජ්‍ය අතුරුලී රත්න ස්වාමීන් වහන්සේ විසින් අසන ලද 27/2 ප්‍රශ්නය ඒ අතුරු ප්‍රශ්න 6ක් අහලා තිනවා. මේ පිළිබඳව ගරු නිමල් සිරිපාල සිල්වා ඇමතිතුමා විසින් අධිකරණ අමාත්‍යතුමා විදේශගතව සිටි නිසා සවිස්තරාත්මක පිළිතුරක් සභාගත කළා තියෙනවා. ඒක දීර්ඝ වශයෙන් තියෙනවා. හැන්සාඩ් වාර්තාව 2022 සැප්තැම්බර් 7, 1987, 88, 89, 91 සහ 92 පිටුවල 93 කියන මේ පිටු සියල්ලේම පිළිතුරු සඳහන් වෙලා තිබෙන බව මා මුලින්ම සඳහන් කළ යුතුව තිබෙනවා. ඊළඟට අද ඉදිරිපත් කරන ලද 27/2 ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ ජාතික විසෙනක් බව පිළිගන්නේද? කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කර තිබේද? ඔව්. දෙවෙනි ප්‍රශ්නෙට පිළිතුර කොරෝනා වසංගතයෙන් පසු මේ වෙනිදා දරුවන්ගේ පාසල් හැර යාමේ ප්‍රවණතාවයේ 50% කිසිසේත්ම නැත. මොකද 50%ක් පාසල් හැර ගිහිල්ලා නැහැ. නමුත් අනුමානයක් පමණයි මේක සඳහන් කරලා තින්නේ. දැන් ඒ සම්බන්ධයෙන් මට ලබා දෙන වාර්තාව අනුව 2020 සැප්තැම්බර් මාස වාර්ෂික පාසල් සංගණනයේ වාර්තාව අනුව වයස අවුරුදු 15-19 කාණ්ඩයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාසල් හැර යාමේ ප්‍රවණතාවයේ ප්‍රතිශතයේ 9.56% නිසා 9 සහ 10 ශ්‍රේණිවල 9.56% වෙනවා ප්‍රතිශතයේ. සාමාන්‍යයෙන් අපේ රටේ සාමාන්‍ය ප්‍රාථමික අධ්‍යාපනය අවසන් කරනවා පළවෙනි ශ්‍රේණිය ඇතුළත් වෙන දරුවන්ගෙන් 99%කට වැඩි ප්‍රමාණයක්. අසනීපෝ වෙනත් තත්ත්වයන් හැර මිස. ඊළඟට සාමාන්‍ය පෙළ දක්වා අනිවාර්ය අධ්‍යාපනය සිදු වෙන අවස්ථාවේදී 14% ප්‍රතිශතයක් තිබුණා පාසල් හැර යාමේ ප්‍රවණතාවය සාමාන්‍යයෙන්. මේ හේතුව නිසාම නොවුවත් ඒක වෙනත් දියුණු රටක් හැට ගන්නකොට සාමාන්‍ය තත්ත්වයක් හැට තිබුණේ. මේ අදාළ ප්‍රශ්නය අනුව මේ සමීක්ෂණ වාර්තාව ගත්තාම 9.56% තමයි වාර්තා වෙන්නේ මේ හේතුව නිසා හෝ වෙනත් හේතුන් නිසා පාසල් හැර යාමේ ප්‍රවණතාවය. නෑ, අපි අරගෙන තින්නේ ගරු ස්වාමීන් වහන්සේ මේ සමස්තයක් වශයෙන් අර වාර්ෂික සංගණනය ඇවිල්ලා තියෙන ප්‍රතිඵලය. මං මාගේ පිළිතුරේද කියන අවසාන වශයෙන් අපි ගන්න ඊළඟ පියවර. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයෙන් ලබාගත් දත්ත අනුව 2022 වර්ෂයේ ජනවාරි මාස සිට සැප්තැම්බර් මාස දක්වා පාසල් යා යුතු වර්ෂයේ දරුවන්ගෙන් මද්ද්‍රව්‍ය අභ්‍යවීම සඳහා ප්‍රතිකාරවලට යොමු කළ සංඛ්‍යාව 1014 අතර 3 දෙනෙක්, 15-19 අතර 78 දෙනෙක් යොමු කළා තිනවා පුනරුත්ථාපනය සඳහා. ඊළඟට හතරවෙනි ප්‍රශ්නය මේ සම්බන්ධයෙන් සමීක්ෂණයක් කරන මම දැන් කටයුතු කරගෙන යනවා. 5 අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළ නොවුනත් අධිකරණ ඇමතුමා අද සභාවේ නැති නිසා අයිස්නමිති මද්ද්‍රව්‍ය පැතිර යාමේ අවධානය කොතරම් දැයි සෞඛ්‍යමය හා සමාජ විශ්ෂින් කොප්පන් දැයි දන්නේද? දැන් මේ පිළිබඳව අන්තරායකාරී ඖෂධ පාලක මණ්ඩලය තමයි මේ පිළිබඳව නියාමනයන් සිදු කරනු ලබන්නේ. මම ඉල්ලීමක් කරලා තිනවා මේ පිළිබඳව සමීක්ෂණයක් කළා වාර්තාවක් සකස් කරන්න. මොකද අපේ ඉදිරි වැඩපිළිවෙලට ඒක අවශ්‍ය නිසා. 6 අයිස් මද්ද්‍රව්‍ය පැතිරීමට අදාළව නීති සකස් කර ඇත්තේද? ඇත්ත වශයෙන්ම මම සභානායක නිසා දන්නවා මීට සති 3කට පෙර න්‍යායපත්‍රයට යොමු කළා තිබුණා 1983 විෂමද්‍රව්‍ය අබින් අන්තරායකාරී ඖෂධ පනත තමයි අපේ රටේ මේ විෂමද්‍රව්‍ය සහ සම්බන්ධයෙන් තිබෙන්නා වූ නීතිමය පනත. ඒතර මේ පනත 83 ඉඳලා අද වෙනකොට මේ ගත වෙච්ච අවුරුදු 39ක කාල සීමාවක් තුළ ඉතාම සුළු වශයෙන් සංශෝධනය වෙලා තියෙනවා. ඉතින් මේ පනත යටතේ අපිත් අඩු කතා කරලා තියෙනවා. ඒක නිසා මම දන්නවා මේක දැන් සංශෝධනය විය යුතුයි. මොකද මේ පනතේ සඳහන් වෙනවා අපි හිතමු උදාහරණයක් වශයෙන් ගංජා. ගංජා කිව්වොත් එම කැනබිස් සැටයිව. ඒක තමයි උද්භිද නාමය. ඒතර කුඩු එහෙම නැත්නම් හෙරොයින් කිව්වොත් ඩයිසිටයිල් මෝෆින්. එතකොට අපි ගත්තොත් ඩයිසිටයිල් මෝෆින් කියන එක. මහේස්සත් අධිකරණයට අධිකරණ බලයෙන්නේ ග්‍රෑම් 2කට අඩු වේවට. ශුද්ධබර ග්‍රෑම් 2කට වැඩි නම් රජයේ රස පරීක්ෂක වාර්තාව ආවහම ඒක මහ අධිකරණයට යන්නේ. එතකොට දඬුවමත් ඒ අනුව වෙනස් වෙනවා. ඒතර කැනබිස් සැටයි වගේ එකත් කිලෝග්‍රෑම් 5ද ඊට වැඩිද කියන එක අනුව මහේස්සත් අධිකරණයද නැද්ද? දඩමුදල කොප්පමණද කියන එක එනවා. ඒ වගේම මෙහි විශේෂයෙන් සඳහන් කරලා තිනවා බලපත්‍රයක් රහිතව තබා ගැනීම. මොකද දැන් ඔය කැනබිස් සැටයි වගේ කියන එක ආයුර්වේද වෛද්‍ය ක්‍රමේදී ඖෂධයක් හැට භාවිත කරනවා. ඉතින් ඒකෙන් පේනවා කොයිතරම් පැරණිද කියලා මේ නීතිය. ඉතින් ඒක නිසා ඒක සංශෝධන වීම සඳහා කමිටුපත් කළා. සති 3කට කලින් න්‍යායපත්‍රයට ගෙනෙන්න කටයුතු කළා තිබ්බා. නමුත් තවත් සංශෝධන අවශ්‍යයි කියන කාරණය නිසා ඒක තව සති කිහිපයකට කල් ගියා. මම විශ්වාස කරනවා ජනවාරි මාසයේ පළවෙනි සැසිය එනකොට අපිට පුළුවන්කම ලැබී ආයෙයින් පස්සේ මේ පනත සංශෝධනය කිරීමේ සංශෝධනය ගේන්න. ගරු ස්වාමීන් වහන්සේව කාරණය ඇත්ත. පොලිසිය කියනවා එයාට නීතිමය බලයක් නැහැ කියලා අයිස්මත් ද්‍රව්‍ය ප්‍රවාහණය හෝ එවැනි දේ සම්බන්ධයෙන් ගන්න. ඒකට තියෙන ප්‍රශ්නේ තමයි මේ පනත සංශෝධනය වෙලා නැති නිසා මේ පනතේ උපලේඛනයේ අයිස්මත් ද්‍රව්‍ය නිර්වචනය කළා නැහැ. එතනයි තියෙන ප්‍රශ්නේ. දැන් රසායනික ද්‍රව්‍ය ගත්තොත් සමානතාවයක් තියෙන්න පුළුවන් ඒ ෆෝමියුලා එක ගන්නකොට. හැබැයි ඒක මේකේ නැහැ. ඉතින් ගරුතර ස්වාමීන් වහන්සේ යෝජනා කළ පරිදි මම අවධානය යොමු කරන්නම් මේ අන්තරායකාරී ඖෂධ මණ්ඩලයට රෙගුලේෂන් එකක් මාර්ගෙන් එයාට තියෙන බලතල අනුව මේකට මැදිහත් වීමක් කරන්න පුළුවන්ද කියන කාරණය සම්බන්ධයෙන්. එතකොට මේ ඒ 6 ප්‍රශ්න පිළිතුර 7 ඔව් හමුදා මගින් පාලනය වෙන කන්දකාඩු ඇතුළු පුහුණු මධ්‍යස්ථානවල යොමු කිරීමේදී අධිකරණයේ මගින් යොමු කළ යුතු වේ. මේ தත්ත්වය දෙමාපියන්ගේ බිරිඳගේ හෝ වෙනත් වගේ තුකෙනගේ ඉල්ලීම මත සිදු කිරීම අවශ්‍ය වන අතර එම වෙනස් කිරීම සිදු කළා. ඇත්ත වශයෙන්ම පුනරුත්ථාපනයට කෙනෙක් යොමු කරනවා නම් එතෙන්ද ඒ පුද්ගලයාගේ මානව හිමිකම් පිළිබඳ ප්‍රශ්නකුත් එනවා. ඒක නිසා අධිකරණ නියෝගයකින් තොරව මේ පුනරුත්ථාපනයට කෙනෙක් යොමු කරන්න බෑ. හැබැයි යම් දෙමාපියන්ට හෝ බිරිඳකට හෝ තියෙනවා නම් මෙවැනි ප්‍රශ්නයක් නීතිඥ මාර්ගෙන් අධිකරණයට කරුණු දක්වලා මහේස්ත්‍රාත් අධිකරණයට නියෝගයක් ලබා ගන්න පුළුවන් පුනරුත්ථාපනයට යවන්නයි කියන කාරණය. ඊළඟට 8 විශේෂයෙන් මේ වෙනට වයස 15 25 අතර තරුණයන් පුනරුත්ථාපනයට විශේෂ අවධානය යොමු කළ යුතු අතර වෘත්ති පුහුණු සමග විශේෂ පුනරුත්ථාපන මධ්‍යස්ථානය ඉදිරි රජයේ අවධානය යොමු කරන්නේද? ඇත්ත වශයෙන්ම වෘත්ති පුහුණු අධිකාරියත් ඒ වෘත්ති පුහුණු කටයුතු පිළිබඳව අධ්‍යාපන මාත්‍යයන් චර්යිත දැම් තිබෙන නිසාත් අපිට සම්පූර්ණ සහයෝගය ලබා දෙන්න පුළුවන්. වෘත්තිය පුහුණුවට අවශ්‍ය කරන්නා වූ ඒ පහසුකම ලබා දෙන්න. හැබැයි මම හිතනවා දැන් පහුගිය සතියේ පුවත්පත්වල මේ ශීර්ෂ පාඨයේ උනේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුන ගැටුම. ඒ ගැටුමේදී හමුදාව තමයි ඒක පාලනය කළේ. ඒක නිසා අපි මෙතෙන්දී විශේෂයෙන්ම මේ මධ්‍යවවලට අබ්බැහි වෙච්ච අයගේ පුනරුත්ථාපනය ආරම්භ වෙනකොට ඉතාම දරුණු තත්ත්වයක් තියෙනවා. ඒක ක්‍රමානුකූලව තමයි පාලනය කරන්න ඕනේ ඒ පිළිබඳව පුහුණුවලත් නිලධාරීන් විසින්. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම දරුවන්ව පුනරුත්ථාපනයට යවන්න මෙතනට යවන්නම බෑ. ඒකට වෙනම අපිට මධ්‍යස්ථාන හදන්න වෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම ඒ සඳහා වෙනම පියවරක් ගන්න වෙනවා. අධිකරණ අමාත්‍යාංශය සමග පුනරුත්ථාපනය කිරීම සඳහා අවශ්‍ය වයස් සීමාවන් එක්ක තමයි ඒ කටයුත්ත කරන්න වෙන්නේ. 9 ප්‍රශ්නයේ ජාතික අවශ්‍යතාව ලෙස සිතා ප්‍රතිපදන වෙන් කිරීම හැකියාවක් ඇත්තේද? අනිවාර්යයෙන්ම අධිකරණ අමාත්‍යාංශයත් අපි අධ්‍යාපන අමාත්‍යාංශයනුත් ලබන වර්ෂය සඳහා යම් ප්‍රතිපාදනයක් වෙන් කරනවා. මේ සඳහා අවශ්‍ය වැඩසටහන් ඊළඟට මද්ද්‍රව්‍ය රටතුලට ගෙනීමේදී හා මද්ද්‍රව්‍ය බෙදා හැරීමේදී රාජ්‍ය ආයතන අක්‍රීයීති බව පිළිගන්නේද? මම දන්නේ කොයිතරම් දුරට ඒක වෙලා තියෙනවද කියන කාරණේ ඒ පිළිබඳව වෙනම සමීක්ෂණයක් කළ යුතුව තිබෙනවා. විශේෂයෙන්ම දැන් පසුගිය සති මම හිතන්නේ කෝටි 660ක් වටින මිලියන 6600ක් වටිනා මත් කුඩු කිලෝග්‍රෑම් 300කට වැඩි ප්‍රමාණයක් හම්බන්තොට වැරලා ආසන්නේ කිලෝමීටර 11ක් මූදේදී නාවික හමුදාවත් අනුගමනය කළා. දැන් මේ විදිහට මම හිතන්නේ ඒගොල්ලෝ තොරතුරු සපයලා තිබුණා පහුගිය මේ මාස ගණනාව තුල. මම හිතන්නේ කිලෝග්‍රෑම් 1000කට වැඩි ප්‍රමාණයක් නාවික හමුදාවත් අනුගමනය කළා. හැබැයි මේ මොනා තිබ්බත් ගරු කතා නායකතුමනි මම දන්නවා එක පෞද්ගලික අත්දැකීමක් මම මේ විපක්ෂයේ ඉන්න කාලේ තිරුකුණාමලයේ මහාධිකරණයට ගියාම නඩුවක් කතා කරන්න ඒ කාලේ හිටපු විනිශ්චයකාරතුමා මාත් එක්ක වෙන කාරණයක් ගැන කතා කරද්දී එතුමා සඳහන් කළා එතුමාගේ අත්දැකීම කොහොමද වෙරළ තීරෙන් මේ කේරළා ගංජා මෙවැනි දේවල් බෝට්ටු මගින් එන්නේ කියන කාරණේ. ඒක නිසා මේකට ආරක්ෂක අංශ වෙරළ ආරක්ෂක මද්‍රව්‍ය නාශක කාර්යාංශය ඊට අමතරව පොලිසිය මේ සියලු දෙනාම මේකේ ඉන්න ඕන විතරක් නෙවෙයි මේක තොරතුරු ලබා දීමේ විශාල අඩුපාඩුවක් තියෙනවා. උභාන්සේ කියන එක හරි. පාසල් පද්ධති තුල සමහර විදුහල්පතිවරු සමහර ගුරුවරු ඉන්නවා. එයා මැලි වෙනවා. මේවට ඍජුව මැදිහත් වෙන්න. මොකද මේ පරිසරයෙන් එක්ක. ඉතින් ඒක නිසා දැන් මම මේ සඳහා වැඩපිළිවෙලක් සකස් කළා. අවසාන ප්‍රශ්න උත්තර දීලා මම කියනවා සෑම සිරගෙදරකම මද්ද්‍රව්‍ය සුලභව ඇති බව දන්නේද? ඔව්. මම නම් දන්නවා අධිකරණයේ කඩතුළු නීතිඥයෙක් හැටියට මොහන්සිල්ල මහත්මයාත් මගේ පිටිපස්සේ ඉන්නවා අපි දන්නවා. මේ සඳහා වැළැක්වීමට අධිකරණ අමාත්‍යංශ මගින් වැඩපිළිවෙලක් සකස් කළ යුතු තිබෙනවා. CCTV කැමරා හයි කළා. විශාල වැඩපිළිවෙලකට යන්න වෙනවා. මේ මද්ද්‍රව්‍ය හිරගේ තුල වෙන එක නවත්තන්න. මොකද නැත්තම් වෙන්නේ මේ සුළු ප්‍රමාණයක් අරන් පළවෙනි වතාවට ඇතුළට යන කෙනා රජයේ රස පරීක්ෂක වාර්තාව ප්‍රමාද වෙලා හිටන් මාස 6ක් 7ක් ඇතුළේ හිටියොත් එළියට එන්නේ කොහොමද පුරුදු වෙලා. ඉතින් ඒක නිසා මේ පිළිබඳව මේ අය වෙන් කළා සිරගත රිමාන් කිරීම අපදීම මේ සියල්ල පිළිබඳව දැන් ඉදිරියේ අපේ දැන් හෙටක් තියෙනවා 50 ගණනාවක් සංශෝධනය වෙන්න අපරාධ නඩු දාන සංග්‍රහය ඇතුළු අපරාධ නීති සම්බන්ධයෙන් අපි ජනවාරි මාසේ වෙනකොට විෂමද්‍රව්‍ය අභින් පනත අන්තරායකාරී ඖෂධ පිළිබඳ පනත සංශෝධනය කරන්න කටයුතු කරනවා කියන එක සඳහන් කරනවා. ඒ වගේම මම ස්වභාවය දැන ගැනීමට කියන්න ඕනේ මේ පිළිබඳව ගරු පූජ්‍ය රතන ස්වාමින් වහන්සේම මට අවධානය යොමු කළා. අපි ග්‍රාම සේවසන් දෙකක රාජගිරිය ඔබසේකරපුර අපි නියම ව්‍යාපෘතියක් ආරම්භ කළා. ඊට අමතරව මම කොළඹ නගරයේ පාසල් 144 මාවරණය වෙන පෝෂණ වැඩසටහන සමගාමීව කවුන්සලින් කැරී ගයිඩන්ස් ඩ්‍රග්ස් ප්‍රිවෙන්ෂන් කියන මේ අරමුණු හතරම උදෙසා කටයුතු කරගෙන යනවා. මේක නියම ව්‍යාපෘතිය. දැන් මේ වෙනකොට අපි ආහාර පාන සපයනවා නැති ඇයට. හැබැයි ඒකම ඒ අය එන සමාජ පරිසරය හඳුනාගෙන නිවෙස් වලට යන නොදී ආහාර දීලා දරුවන්ට මාර්ගෝපදේශනය දෙන වෘත්ති පුනත් එක්ක. ඊළඟට මම 144ක් ගුරුවරු මේ පාසල් වලින් ගෙනල්ලා අන්තරායකාර ඖෂධ පාලක මණ්ඩලයේ නිලධාරීන් ගෙනල්ලා සම්පූර්ණ දින 3ක වැඩමුළුවක් තිබ්බා. විදුහල්පතිවරු ගෙනල්ලා දවස් වරුවක වැඩමුළුවක් තිබ්බා. මනෝ විද්‍යා පිළිබඳ විශේෂඥයින් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් සහ මහනුවර වෛද්‍ය පීඨයෙන් ගෙනල්ලා. දැන් මේ වැඩපිළිවෙල පිළිබඳව ඔබ වහන්සේගේ මඟ පෙන්වීම අනුව මමත් යම්කිසි ආකාරයක දැනුවත් භාවයේ වැඩි කරගන්න පුළුවන්කම ලැබුණා. ඒ නිසා මම මේදී සඳහන් කරනවා ජනවාරි මාසේ ඉඳලා දිවයිනේ සෑම අධ්‍යාපන කලාපයකම මේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා මම අවශ්‍ය ප්‍රතිපත්ති මේ තීන්දුව සකස් කිරීමේ වැඩපිළිවෙල දැන් බාර දීලා තිනෝ වෛද්‍ය විශේෂඥයින් අන්තරායකාර ඖෂධ පාලක මණ්ඩලය නාකොටික්ස් කියන මේ සියලු දේත් එක්ක මේක බොහොම සියුම්ව කරන්න ඕනේ. පාසල් තුල බොහොම සියුම්ව කරන්න ඕනේ. මොකද යම්කිසි ආකාරයකින් යම් මේ ආකාරයෙන් දරුවෙක් මුණ ගැහුණා අපිට එකපාර පොලිසියට පැමිණිලි කරලා පොලිසිය අත්අඩංගුවටපත් කරලා මේ කටයුතු කරන්න බෑ. ඊට වඩා වෙනස් ක්‍රියාමාර්ගයකට අපිට යන්න වෙනවා. ඒ සඳහා මේක හඳුනා ගැනීමට අවශ්‍ය දැනුම පාසලයේ ශිෂ්‍ය ජනගහණය අනුව උරුරු සංඛ්‍යාවකට බාර දෙන්න. ශ්‍රේණි අනුව එහෙම නැත්නම් ප්‍රාථමික කනිෂ්ඨ ද්විතීක ජේෂ්ඨ ද්විතීක අනුව වෙන් කළා මේ කාර්මය වෙනම ගුරුවරුන් පුහුණු කළා එක දෙන්න වෙනවා. දැන්ට පුහුණු වෙච්ච පිරිස් ඉන්නවා කවුන්සලින් වලට. හැබැයි ඩ්‍රග්ස් ප්‍රිවෙන්ෂන් එක ඊට වඩා වැදගත්. දැන් වහන්ස කිව්වා වගේ ආයුෂ්මත් ද්‍රව්‍ය ගත්තාම හඳුනා ගන්න ලේසි නෑ. දැන් අපි උසාවියේ හිටපු නිසා අපිට පුළුවන් මේ කුඩු ගහපු අයම නම් නේද බැලුවැල්මට යම් අදහසක් ඇති කරගන්න පුළුවන්. හරියටම බලන්න ඕනේ වෛද්‍ය වර්තා අනුව. නමුත් ආයුෂ්මත් ද්‍රව්‍ය ගන්නව සෑහෙන කාලයක් යනකම් හඳුනා ගන්න පුළුවන් කමක් නෑ. ඒ නිසා ඔබ වහන්සේ කිව්ව කාරණය පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතුයි. මේක ජාතික ව්‍යසනයක්. මේකට හේතු ගණනාවක් තියෙන්න පුළුවන්. නීතියවල තියෙන අඩුපාඩුකම්, වැටලීම්වල තියෙන අඩුපාඩුකම්, ඊළඟට දරිද්‍රතාවය, පාසල් හැරයාම, උගත් නූගත්කම, මේ සියලුම දේවල් තියෙන්න පුළුවන්. මේ සියල්ලම සමාජීය ප්‍රශ්නයක්. ඉතින් මේවා ගැන කතා කරන්න තමයි මේ පාර්ලිමේන්තුව තියෙන්නේ. ඒ නිසා ඉතාම හොඳ සංවාදයකට කරුණු දැක්වීමකට මටත් අවස්ථාව ලැබුණා. අතිපූජ්‍ය ගරුතර ස්වාමීන් වහන්සේ කතගරු කතානායකතුමනි අපිට ඕනම් පුළුවන්. අපේ විපක්ෂ නායකතුමත් ඉන්නවා, විපක්ෂ සංවිධායකතුමත් ඉන්නවා. ඔබ වහන්සේනම් පුළුවන් යෝජනාවක් ගැන පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් දාන්නයි කියලා මේ ව්‍යසනය නැති කිරීම සඳහා අදාළ පාර්ශ්ව ගෙනල්ලා තේරීම් කාරක සභාවෙන් පාර්ලිමේන්තුවට මාස 3ක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන එසේ යෝජනා කරමින් මම පිළිතුරු දීම අවසන්යි.
බොහොම ස්තුතියි අමෙතුමා. ප්‍රධාන වැඩ කටයුතු අද දින න්‍යාය පත්‍රයේ අංක 1 සිට 8 දක්වා ඉදිරිපත් කිරීම රංජිත් සියඹලා පිටියේ අමෙතුමා. ඔව් අමෙතෝ රතන ස්වාමීන් වහන්සේ
ඒ කටයුතු සිද්ධ කරන්න කියලා මම ආයෙත් අවධාරණය කරනවා. මේක ජාතික වසනයක් හැටියට හිතලා තේරීම් කාරක සභාවක් පත් කරන හැටියට ඉතාම කරුණාවෙන් ඔබතුමාගෙන් ඉල්ලා හිටිනවා.
ඔව් ලක්ෂණ කිරියල් මෙතන
දිවා ආහාර වෙලාවත් අපි විවාදෙට ගමු.
හරි, බොහොම ස්තුතියි.